විසිහත දෙක පමණ කියවන්න විපක්ෂනායකතුමා.
ගරු කථානායකතුමනි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සැලකෙන අතර ඒ අනුව සෑම පුද්ගලයෙකුටම මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය ඕනෑම තැනකදී ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු බව වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. තවදුරටත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ක්‍රියාමාර්ග අතර ඵලදායි ලෙස විනිවිද භාවයෙන් යුතුව අරමුදල් භාවිතා කිරීම සහ සෞඛ්‍ය සේවාවේ දූෂණ තුරන් කිරීම සම්බන්ධයෙන් ඇතුළත්ව තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න ගරු සෞඛ්‍ය ඇමතිතුමාට මම යොමු කරනවා. රජය G2G ඒ කියන්නේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර තිබේද? එසේනම් එලෙස ගිවිසුම් ගත වීමට අදහස් කරන්නේ කුමන රටවල් සමගද? එලෙස ගෙන්වීමට නියමිත ඖෂධ මොනවාද? සම්මත තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබියදී G2G ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කිරීමේ රජයේ අරමුණ කුමක්ද? විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමති ඖෂධ නියාමන අධිකාරී 50 මාර්ගෝපදේශන උල්ලංඝනය කරමින් ඖෂධ ආනයනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තිබෙනවයි කියලා කියනවා. ඔබතුමාට පුළුවන් ඒක සනාථ කරන්න එහෙම දෙයක් සිදු වෙලා තිබෙනවද නැද්ද කියන කාරණාව. මොකද අපිට වාර්තා වෙනවා දැනටමත් ඖෂධ 313ක් හිඟයි කියලා මේ පත්‍රිකාවේ තිබෙනවලු. ඒ වගේම ඖෂධ 111කට සැපියුම් කරුවන් නැහැයි කියන කාරණාව. ගරු ඇමතිතුමාට පුළුවන් ඒක පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න. මෙරට ජාතික ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව රජයේ තක්සේරුව කුමක්ද? දැනට රජයේ රෝහල්වල හිඟ වී ඇති ඖෂධ ලයිස්තුව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එලෙස හිඟ වී ඇති ඖෂධ දේශීය ඖෂධ කර්මාන්තය තුළ නිෂ්පාදනය කළ නොහැකිද? මේ පිළිබඳව රජයේ විසින් පූර්ණ අධ්‍යයනයක් සිදු කර තිබේද? ඔබතුමාම හොඳින් දන්නවා ඇත්ත වශයෙන්ම ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ ස්ටේට් ෆාර්මසූටිකල් කෝපරේෂන් එකට මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකට ටෙන්ඩර් ක්‍රමවේදය තුළ ලබා දෙන්නට පුළුවන්. නමුත් ඔබතුමා හොඳින් දන්නවා එදත් ඔබතුමා කතා කරලා තියෙන මේ කාරණාව ගැන විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා ඖෂධ හිඟයක් තියෙනවයි කියන පදනම මත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් පිට රෝහල් අධ්‍යක්ෂකවරයා ලව්වල වැඩි මිලකට මේ ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ඒ කූට ක්‍රියාදාමයක් සිදු වෙනවා කියන එක ඒක ඔබතුමා දන්නවා. ඉතින් මේක වළක්වාලන්නට මොකක්ද ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ග? G2G එකඟතාවයන් හරහා ඖෂධ මෙරටට ගෙන්වීමත් දේශීය ඖෂධ කර්මාන්තයටින් සිදුවන බලපෑමත් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තක්සේරුවක් කර තිබේද? එසේනම් එම තක්සේරුව මෙම සභාවට ඉදිරිපත් කරන්නට කටයුතු කරන්නේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් එකඟතාවයන්ට පැමිණීමට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය SLCPI හා අදාළ අනෙකුත් පාර්ශ්වයන් වෙතින් අදහස් විමසීමක් හෝ යෝජනා කැඳවීමක් සිදු කර තිබේද? විශේෂයෙන්ම මම ගරු සෞඛ්‍යමත්තුමාගේ අවධානය යොමු කරන්නට කැමති මේ ඖෂධ සම්බන්ධ යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් මේ G2G ක්‍රමවේදය තුළ කවුද මේ ඖෂධ වලට වග කියන්නේ? ඔබතුමා දන්නවා පහුගිය කාලේ විශේෂ අත්දැකීම් තිබෙනවා මේ බාල ඖෂධ ලබා දීලා බොහෝ පුද්ගලයන් අන්ධ භාවයට පත් වුණා. නමුත් ඒ ඇයට ක්‍රමවේදයක් තිබුණේ නැහැ මේ බාල ඖෂධ පිළිබඳව මේ ගෙන්වපු කණ්ඩායම් වලින් වන්දියක්වත් ලබා ගන්න. එහෙනම් වගවීම සහ වගකීම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ වැඩපිළිවෙල තුළ, මේ G2G වැඩපිළිවෙල තුළ? ඒ වගේම මම කියන්න අහන්න කැමති G2G එකඟතාවයන් හරහා ඖෂධ මෙරටට ගෙන්වීමත් දේශීය ඖෂධ කර්මාන්තයට ඉන් සිදුවන බලපෑමත් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තක්සේරුවක් කර තිබේද? එසේනම් එය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? G2G government to government එකඟතාවයන්ට පැමිණීමට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය SLCPI හා අදාළ අනෙකුත් පාර්ශ්වයන් වෙතින් අදහස් විමසීමක් හෝ යෝජනා කැඳවීමක් සිදු කර තිබේ. government to government ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කිරීමේදී එම ගනුදෙනුවල විනිවිද භාවය හා වගවීම සහතික කිරීම සඳහා රජයේ විසින් අනුගමනය කරන යාන්ත්‍රණය කුමක්ද? එසේ ආනයනය කෙරෙන ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා රජය විසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ඔබතුමාගෙන් අහන්න කැමති තෝරාගත් රෝහල් වලට නවතම තාක්ෂණයෙන් යුක්ත වූ ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි HD high definition පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණද මෙතෙක් එම යන්ත්‍ර මිලදී ගැනීමක් සිදු වෙලා නැහැ. එලෙස වාර්තා වෙනවා මේක මිලදී ගැනීම සිදු වෙලා නැහැ කියලා. මේ පිළිකා විකිරණ යන්ත්‍ර ඉතාමත්ම වැදගත් ඒ ගිලන් වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා. මේ පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද වීමට හේතුව මොකක්ද? මේ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට සිදුව ඇති බව සිදුව ඇති බැවින් ඒක ඔබතුමත් හොඳින් දන්නවා. මේ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? ඒ වගේ මම ඔබතුමාට තවත් සංවේදී කාරණාවක් කියන්න කැමති මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කොළඹ මහරෝහලේ MRI ස්කෑනින් CT ස්කෑනින් ඒක ප්‍රමාණාත්මකව අඩු කරලා තිබෙනවා. ඒකට හේතුව අර PACS ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට ආරංචියේ මුදලක් ගෙවල නැහැ කියන කාරණාව ඒකට ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ PACS සිස්ටම් එක නැවතත් වරක් සක්‍රිය කරන්න කටයුතු කරන්න. මොකද ඒ හේතුව නිසා CT ස්කෑන් වල සීමා වීමක් සිදු වෙලා තිබෙනවා, MRI ස්කෑන්ස් වල සීමාවක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා නියෝජනය කරන කළුතර රෝහලට ඔබතුමා දන්නවා මේක වරායේ හිර වෙලා තිබෙනවා පෙබරවාරි 14 වෙනිදා ඉඳලා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන අවුරුදු එකහමාරක් කළුතර රෝහලට නොතිබුණු CT ස්කෑනර් යන්ත්‍රය ලබාගත් මොහොතක මේ වරායේ හිර වෙලා තිබෙන CT ස්කෑනර් එක පෙබරවාරි 14 වෙනිදායි ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂ මේ CT ස්කෑනර් යන්ත්‍රය ඉක්මනින් රිලීස් කරගෙන කළුතර රෝහලට ලබා දෙන ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කය ලබා දෙන්න කටයුතු කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ගරු සෞඛ්‍ය මාත්‍යම ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මතු කරන ලද ප්‍රශ්නයට විශේෂයෙන් මේ ඖෂධ හිඟය මගහැරීම සඳහා රජය යෝජනා කරන ක්‍රමවේදය සහ ප්‍රශ්න ගණනාවක් එතුමා ඇහුවා. මම ඊළඟ දිනේදී එතුමාට ඒ ගැන සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්නම්. ඔබතුමා මේ ප්‍රශ්නයෙන් පරිබාහිර වහපු නිශ්චිත ප්‍රශ්නයක් තිබුණා PACS සිස්ටම් එක පිළිබඳව. 2018 රෝහල් 20ක් සඳහා තමයි මේ සිස්ටම් එකට මේ ගිවිසුම් ගත වෙලා තිබුණේ. අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් ඇට්ටියට $33 million. හැබැයි ඒ විදේශීය සමාගම රෝහල් 5ක විතරයි මේක සිද්ධ කළේ. පහුගිය කාලෙ මේක කරේ නැහැ. එතකොට මේක ගෙවීම් සම්බන්ධයෙන් විගණනයක් තියෙනවා අල්ලස් කොමිසමේ පැමිණිලා විභාගෙමින් පවතිනවා. ඒත් මේකේ ගෙවීම් සම්බන්ධ මේ ගෙවන්න බැරියකට වඩා මේ $33 million ප්‍රොජෙක්ට් එකක් මේ රෝහල් පහට අමතරව ඉතුරු රෝහල් වල ක්‍රියාත්මක කරලත් නැහැ. සර් මේකේ දැන් ගෙවීම වලට අපි සාකච්ඡා කරාට මේ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා විගණනයේ සහ අල්ලස් කොමිසමේ. හරි, ඒ නිසා තමයි මේක මේ යම් ප්‍රමාණයක නතර වෙලා තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා විවිධ ක්‍රම වලට මේක අඩු ගන්න මේ රෝහල් පහටවත් ලබා දෙන්නට. ඒ නිසා මේක ඇතුලේ සිදුවෙච්ච බරපතල මූල්‍ය වංචාවක් දූෂණයක් තිබෙනවා කියන එක ඔබතුමා දැනගන්න මොකද මේක 2015 20 ආණ්ඩුව කාලේ අන්සොල්සිර ප්‍රොපෝසල් එකක් හැටියට කිසිදු පයිලට් ප්‍රොජෙක්ට් එකකින් තොරව ආරම්භ කරපු ව්‍යාපෘතියක් ඊළඟට ඔබතුමා කළුතර මේ නාගොඩ ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් එක ගැන කතා කළා ඔව් දැන් ඒකේ අවුරුදු 1.5 කට ප්‍රමාදයක් ඇති වෙමින් තිබෙනවා ගිය සතියේත් අපේ බයෝමෙඩිකල් ඉංජිනේරින් එකේ මැදිහත් වුණා මේක නිදාස් කර ගැනීම සඳහා ඉතින් ඉක්මනට මේක ලබා දෙන්න අපි කටයුතු කරනවා ඒක ඇත්තරම මේ මේ අපේ ප්‍රශ්නයකට වඩා මේ ගෙන්නපු සමාගම විසින් කරන ඇති කරන ලද ප්‍රශ්නකුත් මෙතන තියෙනවා ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙමින් ඉන්නවා ඉතුරු ටිකටම සවිස්තරාත්මක පිළිතුරක් ඊළඟ දවසේ ලබා දෙන්න
ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා
කතානායකතුමනි 2024 ජීසී උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය දිනවල පුවත්පත් හරහා නිකුත් කරන ලදී. මෙම තොරතුරු අනුව මුනිමනින්ම 2,274,361 දෙනෙක් A-level විභාගයට මුහුණ දී ඇත. 177,588ක් හෝ 65%ක් දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. එම 177,588 දෙනාගේ සම්භාව්‍ය වසරකට ආසන්නව 50,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලය පිවිසිය හැකිය. 29,270ක් පමණ සියලුම විෂයන් තුනම අසමත් වී ඇත. ඒ ඉහත දක්වා ඇති තොරතුරු නිවැරදි නම් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තුවට පහත කරුණු සම්බන්ධ උපදෙස් දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. 1. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන කීයද 2024 වසර සඳහා මුළු පිළිගැනීම් හැකියාව කීයද 2. විශ්වවිද්‍යාල සිසුවෙකුට වාර්ෂිකව රජය වියදම් කරන පිරිවැය ඇස්තමේන්තු වශයෙන් කීයද 3. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට පිවිසිය නොහැකි සිසුන්ට සිදුවන්නේ කුමක්ද 4. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථාව අඩුවී නිසා වසරකට විදේශගත වන සිසුන් ගණන කීයද? විදේශගත වීම නිසා වසරකට නිකම් පාවන විදේශ විනිමය ප්‍රමාණය කීයද? මේ වසරකට සම්භාව්‍ය 35,000ක් පමණ සිසුන් විසින් ඇමරිකන් ඩොලර් මිලියන 350ක් පමණ වැය වීමක්ද? 5. රජය වැඩි වශයෙන් ගුණාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීමටත් එය ප්‍රවර්ධනය කිරීමටත් හැකි නැද්ද? 6. වසර 2022 සහ 23 සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විදේශීය සිසුන් කොපමණ දෙනෙකු පිළිගන්නාද? මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් මෙන් ශ්‍රී ලංකාවට අධ්‍යාපනික සංචාරකවත් ප්‍රවර්ධනය කරමින් අපට දැඩිව අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්න නොහැකිද? 2016 පවසා ඇති පරිදි දැනට ස්ථාපිත වී ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා පොලී රහිත ණය ලබා දිය නොහැකිද? මේ 2016 අපි පටන් ගත්ත වැඩපිළිවෙල. B. 2025 මැයි 3 දින ඩේලිමිර පුවත්පතේ ශ්‍රී ලංකා මුද්දුන් කිරීම විරෝධී නීතිය නොසලකා හැරේ යන මාතෘකාව යටතේ පළවු ලිපියක් සබරගම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙක්ට මරණය හේතු වී සම්බන්ධ කම්කරු සිද්ධියන් අනාවරණය කර ඇත. මෙම දුකදීප සිදුවීම අධ්‍යාපන ආයතන මුර්දුන් කිරීම සහ අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීම පනත ක්‍රියාත්මක කිරීමේ දැඩි බිඳවැටීමක් වෙන්වයි. මෙම පනත අපරාධයක ලෙස සලකයි. නීතිමය පියවර තිබුණද බොහෝ විශ්වවිද්‍යාලය මුර්දුන් කිරීම නොනවතන අයුරින් සිදුවෙයි. විශේෂයෙන් පළමු වසරේ සිසුන් භෞතික, මානසික, ලිංගික අතුරන්ට ලක්වෙති. අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශ කරන ඇත්තේ මුර්දුන් කිරීම විරෝධී නීතිය පිළිබඳ දැනුවත් කිරීම අඩු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවර්ධය ක්‍රියා විරහිත හෝ අක්‍රිය බවත්ය. මෙම පදනම මත අධ්‍යාපන අමාත්‍යාංශය විමසීමට කැමැත්තෙමි. 1. සබරගම විශ්වවිද්‍යාලයේ මතුවී ඇති දුකදීප සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක කළ පියවර කවරේද? 2. විශ්වවිද්‍යාලය මුර්දුන් කිරීම සොයා බැලීම, වාර්තා කිරීම සහ වැළැක්වීම සඳහා පවතින ක්‍රම මොනවාද? මෙම අනිකුත් සිදුවීම් වැළැක්වීමට එය අසමත් වූයේ ඇයි? අමාත්‍යාංශය විරෝධී නීතිය පිළිබඳ සහය උල්ලංඝනය කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳ ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සලකා බැලුවද පසුගිය වාර්තා වී ඇති සිදුවීම් වලට ගත්ත පියවර කවරේද? හතර, රජය විසින් මේ තහනම් කර පනත ක්‍රියාත්මක වීම නැවත සමාලෝචනය කර අනිවාර්ය මඟ පෙන්වීම සඳහා නිදහස් සිසු පැමිණිලි පද්ධතිය ඇතුළත් වන ආකාරයෙන් අවශ්‍ය සංශෝධන හඳුන්වා දෙනු ඇතිද? රජය විසින් විශ්වවිද්‍යාල වඩා සිසු හිතයිකාමී පරිසරයක් නිර්මාණය කළ නොහැකිද? හය, විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ලියාපදිංචි සිසු සංගම් නම් කරන්න. බොහොම ස්තුතියි.
Honorable Speaker, I just want to draw your attention to Standing Order 27-2, which allows for this type of question to be raised, and I know this has been discussed in the Business Committee also. It says that the Secretary General shall, upon receipt of any notices in respect of any question, unless the Speaker rules any question out of order, including the order book for answer on a day not earlier than 7 clear days from the day on which the notice was given, provided that any question relating to a matter of urgent public importance may be asked by the leader of an opposition or a leader of a recognized political party at the conclusion of questions. Okay? I will respond to this question from Honorable Ravi Karunanayake, but I also want to place on record this question could easily be asked under normal oral questions. The nature of this question is of not of urgent national importance to ask about how many state universities are there in the country. These are questions that can be raised under oral questions, can be asked under adjournment questions, can be asked, brought as an adjournment motion. There are several other ways. 27-2 must be used to raise issues of national importance of urgency. So I request the Honorable Speaker to give a ruling on how the nature of these questions and the appropriateness of these questions. There are 13 questions that have been raised by the Honorable Minister under 27-2. These questions were brought to the notice of my office only yesterday. Right, so it is 13 questions under two sections. Section A has 7 questions, Section B has 6 questions. Or most of these questions can be raised, Honorable Member, under any other issue. I mean, if you wanted to raise the issue specifically about Sabaragamuwa, that's a relevant issue which could have been raised as a single question. And I'm happy to answer. I will answer all of your questions. But I'm raising this as a point of order and for your ruling. This is not appropriate in my view.
Minister, I want to respond to the Prime Minister.
Honorable Member, I don't want to get into a debate on this.
No, you can raise the issue with the Speaker. Let the PM finish.
I don't want to get into a debate on this. I'm not asking the Honorable Member to respond either. I'm asking for the Speaker to make a ruling on this, on the nature of questions that may be permitted under 27-2. I will now proceed to answer the questions. That's a separate issue. But in my mind, this is a misinterpretation and a misrepresentation, and if I may say, an abuse of the privileges under 27-2. 27-2 is specifically for urgent issues of an issue to be raised that is of particular significance in that moment. Now, questions such as how many state universities are there in the country and what is the intake per year to all universities is not an urgent issue. I'm happy to answer this, right? How many students leave the country for higher education? How many students leave the country for higher education? Again, something that can be asked under oral questions or as an adjournment question, right? There are many other ways in which these questions can be raised. I'm requesting the Speaker for a ruling on this. Now I will answer the questions with your permission.
මේ සම්බන්ධයේ මගේ රෝලින් එක 27/2 යටතේ ලබන සතිවාරයේ පටන්
ලබන
දිනදී මම ලබා දීමට බලාපොරොත්තු
Right. May I respond to the questions now?
Right.
Under Section A, Question 1. There are 17 universities and 18 higher educational institutions.
Garu Ravi Karunanayaka mantra mokadda point of order? Point of order obutumage?
Honorable Speaker.
Point of order obutumage?
Yes. I am basically asking.
Please refer the
Prime Minister was on the feet questioning the mannerism as to why he had taken this matter up. A-level results were discharged only about 3 weeks ago. So the
Honorable Speaker, I am not raising this, expecting a response from the Honorable Member. I am bringing this to the notice of the Speaker, and you have said that you will give a ruling on this. I will wait for your ruling. In the meantime, I will answer your questions. So under Section A, Question 1, there are 17 universities and 18 higher educational institutes under purview of the University Grants Commission. The proposed intake for 24-25 academic year GCE level 2024 is 43,237. There are another 5 universities which have been established under separate acts, and they will also be admitting students under their according to their separate acts. What is the rough cost per student per year for the university? What's the cost of educating a student? This is also very variable because it depends on the program that the student is enrolled for. But an average figure is rupees, and this is according to the costs calculated in 2022. Average cost is rupees 405,313 rupees. What happens to the student? The question is, what happens to students who qualify for university but are unable to enter a state university? This is somewhat a vague question, because all students who sit for the A-levels do not necessarily intend to get into state universities. They may have multiple motivations. Some of them may go directly to employment, some of them may go abroad, some of them may enter private higher educational institutions. There are external degree programs conducted by universities under the purview of the UGC. There is also the Open University of Sri Lanka, which offers open and distance learning facilities for students to enter into higher education, for young adults for adults to enter higher education at any point. There's the Institute of Technology, University of Moratuwa, Institute of Agrotechnology and Rural Sciences, University of Colombo, and there are many higher educational institutions offering vocational streams within the state sector also. In fact, there are also 29 non-state universities and higher education institutes approved by the Ministry of Education, Higher Education and Vocational Education, where students who have not been selected directly from A-levels may also be admitted. Question 4, it is noted that most students leaving the country for higher educational opportunities are through various private institutions or privately, and therefore there is no data available with the Ministry of Education, Higher Education and Vocational Education about the number of students who leave for higher education. Also, it is not necessarily because there are lack of opportunities, or that's not the only reason. It's also a choice that students can choose to study abroad, and that's a choice that we have to respect and allow for. It doesn't mean that they are going abroad because there are no opportunities here. Currently, private higher education providers offering local degree programs are recognized under the provisions of the Universities Act No. 16 of 1978, and this recognition is granted through the procedures that are stipulated in the Act. In line with the government's vision to enhance the quality and diversity of higher education in Sri Lanka, I have directed the University Grants Commission to take the leadership in the development of a comprehensive policy framework for non-state higher education sector. Once a review is done of the existing landscape in the non-state higher education sector, we will then make appropriate we will take appropriate steps as to how this should be regulated and how recognition should be provided to non-state higher educational institutions. But we first need to get accurate information as to the current existing landscape. The foreign students in universities and higher education institutions under the purview of the UGC, the numbers are as follows. In 2023, there were 240. In 2022, there were 217. In 2023, there were 806 postgraduate students. In 2022, there were 724 postgraduate students. The earlier numbers were of undergraduate students. Question number 7, the government continues to implement the interest-free loans to interest-free student loan scheme, which was introduced in 2017 in line as proposed in the 2017 budget proposal. This initiative was launched with the intention of expanding access to higher education, and these schemes enable eligible students to pursue degree programs at recognized non-state higher education institutes through interest-free loans. Initially, a maximum loan amount of rupees 800,000 was provided for the first from intakes 1 to 7, but according to a cabinet decision number 24/1721/607/127, dated 2nd September 2024, this amount was increased up to rupees 1,500,000 for certain subject streams from intake 8 onwards. In addition, a stipend of rupees 300,000 is also provided to support living and incidental expenses. From 2017 to 2024, over 22,000 students have benefited from this scheme across 8 intakes, with more than 17,000 students currently continuing their studies or having completed their degrees. Section B. Question 1. The UGC, this is with regard to the incident that took place at Sabaragamuwa University. The UGC has initiated an inquiry into this. There's a committee that has been appointed to investigate the event. This is separate to the police investigation that is happening. Representatives from the UGC have also been appointed to this investigation committee to investigate into the lead up and the incidents surrounding that the tragic death of the student at the university. The vice chancellor of Sabaragamuwa University has instructed the chair of the investigation committee to also include the representatives proposed by UGC to this committee. Question 2, the Center for Gender Equity and Equality maintains a 24/7 online complaint portal since 2017 and a helpline operating during working hours to receive complaints on ragging, sexual and gender-based violence. We recently had a discussion and we've taken steps to make sure that this helpline is operational 24 hours of the day. The complaints are also received through emails, letters, in person, and all of these are fed to the online complaint portal. The complaints are then referred to the gender focal point in the university and referred to the vice chancellor within 3 working days for an initial investigation, and the vice chancellor must report back to the UGC within a 2-week period. There are also preventative measures that are being taken, that have been taken in the past, which we've asked the UGC to intensify now, on introduction of workshops, awareness programs, some which have been based on the findings of a research conducted in 2018 by the Center for Gender Equity Equality, titled Prevalence of Ragging and Sexual and Gender-Based Violence in Sri Lankan State Universities. We've asked that awareness programs on preventing these issues also be intensified within the university system. The minister had a meeting last week with all the vice chancellors, marshals, and others responsible for student discipline and dealing with these matters, including gender focal points of all universities. Last week, And it was, it was proposed that a task force be established to identify short-term steps that can be taken to deal with these issues, as well as medium and long-term issues, because we understand that this issue is complicated. Ragging is no longer what my generation, at least, understands as ragging. It's much more complicated. It is not only ragging, there's bullying, there's harassment, there's online violence, all of this which needs to be looked at, investigated, understood, and a proper mechanism set up to address these issues. So there are two things that we are doing. One is that we have instructed the vice chancellors and the UGC to make sure that the law, existing law, is implemented to the letter. But that is a punitive matter. We are also very focused on preventative matters and making sure that the university environment in Norway supports these kinds of incidents. So this is why this task force has been established, to identify what measures need to be taken to address this issue. We are looking, if necessary, if the task force recommends, if the vice chancellors also and the UGC feel that the existing legislation is insufficient, we will review the existing legislation or bring in new legislation as necessary. But I want to emphasize again, punitive measures in and of itself is not going to address this problem. This is far more complicated. It is also linked to student welfare, student support, and so what is required is a comprehensive approach to dealing with this issue holistically. CGE, the Center for Gender Equity and Equality, has initiated the establishment of a survivor support system, which is designed to support victims of violence, of ragging, of harassment, to come forward, and also to support witnesses and to facilitate the reporting of these incidents, but also to make sure that those who report and those who come forward with these complaints are supported through this process as well. The Honourable Member has requested for the names of all registered student unions operating in the universities. Since this question reached me yesterday, I have not obtained all the information yet. So this information is not available with me at the moment. Thank you, Honourable Speaker.
Gharmantri Tuma.
For answering it in the best manner that is possible, you question the motive of me as a Member of Parliament asking the question. And
Garu, that's Garu, Rani Karunanayake
Honourable
Tuma,
Speaker, I would like Garu, to be heard.
Honourable Speaker, me sambandhin mama මගේ ප්‍රකාශයක් ලබා දෙන බව දැන් 27 2 යටතේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඇසුවට පස්සේ ලබා දෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා මම ඊට පස්සේ ඔබතුමාට ආයෙ නැවත ගැන අහන්න බෑ මම ප්‍රකාශය ලබා දෙන තෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔබට අවස්ථාවක් නැත ගරු අමාත්‍යාංශ නිවේදන මුදල් අතුරු අතුරු ප්‍රශ්නයයි මේ නෑ ඒ සම්බන්ධයෙන් එතුමිය ආපු එකට මම දැන් ඩිස්කෂන් එක ලබයි මගේ දෙනවා කියලා කිව්වට පස්සේ නෑ ඒ කාරණාව සම්බන්ධව මගේ ඩිස්කෂන් එක දෙනවා කියලා කිව්වට පස්සේ ඔබතුමා ඊට පස්සේ ආයේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට නොහැකි මුදල් අමාත්‍යාංශ නිවේදන මුදල් අමාත්‍යාංශ ක්‍රම සම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් සහ ක්‍රම සම්පාදක නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය හර්ෂන සූර්යපෙරමුණ ඔබතුමාට නැවතත් ඒ කාර්යාව සම්බන්ධයෙන් කතා කරන්න නොහැකි මගේ ඩිස්කෂන් එක දුන්නාට පස්සේ කතා කරන්න පුළුවන් කරුණාකර රවි කරුණායක මන්ත්‍රීතුමා අසුන් ගන්න
පළවෙනි ප්‍රශ්නයට පිළිතුර The answer for the first question, it is not applicable, not available. The answer for the second question, since it is not available for the first question, the answer for the second question is not applicable. Question number three, yes, it is available. Question number four, since it is available, there are six members. The names of six members respectively is Member Robert D. Adderholt, Member Dina Titus, Member Gerald E. Connolly, Member Al Green, Member Gwen Moore, Member Frank Fallon. Question number 5. Government has already issued a press release in this regard, and I will make arrangements, Honourable Speaker, to table a copy of that one for the consumption of the members. Question number 6. Several discussions have been held in this regard, and several measures have been implemented, including official correspondence from the Government of Sri Lanka to Government of United States. We had verbal discussions and in-person discussions, seeking clarifications, exchanging data requested, and that will be of help to continue with the discussions, to understand the expectations, and to identify solutions. Question number 7. Office of the United States Trade Representatives, and to facilitate market access and maintain competitive advantage that Sri Lanka enjoyed in the past. Question number 8. To develop and implement a mutually beneficial mechanism to provide market access to exporters from both countries. Also, similar to the official press release provided by the government at the beginning of the process, government intends to keep all stakeholders updated in due course based on the outcomes of this engagement. Question number 9. Apanayana Vividanga Karane Sambandhen Prashneta Pilitura. රට අභ්‍යන්තරික වශයෙන් ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපනයන නැඹුරුව හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපනයන නැඹුරු ව්‍යාපාර බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම EU GSP Plus වෙළඳ ප්‍රවේශය ක්‍රමවේදය ඇතුළු දැනට පවතින සහනදායි වෙළඳපොළ ප්‍රවේශය උපරිම ලෙස භාවිතා කිරීම ශ්‍රී ලංකා තේ සහ රබර් නිෂ්පාදන සඳහා එක්සත් රාජධානිය ආසියාන් කලාපයේ අප්‍රිකානු රටවල අපනයන වෙළඳපොළ පුළුල් කිරීම කඩිනම් කරවීම ඉන්දියානු වෙළඳපොළට අපනයන ප්‍රවර්ධනය කිරීම මධ්‍ය සහ දිගු කාලීන පදනමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම මේ සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන් වේ. Question number 10 relating to foreign direct investment promotions. Strengthen the BOI. Increase transparency and fairness in the process while increasing the efficiency, allowing investors to access. Expedite the implementation of national single window. Implement mechanisms such as global competitive index to increase the ranking of Sri Lanka. To have a mechanism in order to minimize and eliminate corruption within the institutions. Whereas an internal affairs unit has already been established to curb the corruption-related activities seeking bribes from investors, identify strategically important areas, consider public-private people participation mechanisms, prepare enabling regulations to facilitate of SME listing, efficiency of sharing of information, improve regulatory response, which are proportionate and commensurate with the situations, circumstances, development of market infrastructure are some of the examples, Honourable Speaker, in this regard. As the 11th question, response to the 11th question, as the tariff outcome, the discussions of those outcomes have not been finalised, this will be considered based on the evolving circumstances. කෙසේ වෙතත් රජයේ දැනටමත් මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළවල් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා to prepare in terms of diversification, in terms of facilitation. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරොත් ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පරිදි භාණ්ඩ අපනයන විවිධාංගකරණය සංචාරක ඉපැයීම් වැඩි කර ගැනීම සඳහා මෙරටට සංචාර පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා දැනට පවතින බාධාවන් අවම කර ගැනීමට අවශ්‍ය පියවරවන් කඩිනමින් ගැනීම මෙරටින් විදේශ වෙත ගලා යන විදේශ විනිමය පාලනය කර ගැනීම සහ අවම කර ගැනීම සඳහා විවිධ උපාය මාර්ගික සැලසුම් මගින් විදේශ විනිමය රට තුළ ලබා රඳවා ගැනීම සඳහාත් විවිධ සැලසුම් සකස් කරමින් පවතී. උදාහරණ වශයෙන් දැනට අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වැය කරනු ලබන විදේශ විනිමය අවම කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට රජය අපේක්ෂා කරනු ලැබේ. තවද මෙම අභියෝග ජය ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ පාර්ශ්වයන්ගේ උපදෙස් ලබාගෙන විධිමත් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
වරප්‍රසාද ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා.
Good morning to you, sir, and I'm really thankful for you to take this opportunity, give me this opportunity to give this write this issue in this parliament. I have given 3 letters. Now I am reading the letter which was given on 8th of April. I have given another letter on 9th, and again I came to your office and gave a letter which was dated on 21st. I will read the letter which you have instructed to me. Thank you so much. I really appreciate. This letter goes as like this: request to restore my parliamentary privileges and address the misleading allegations raised against me. Honorable Speaker, I, Dr. Ramanathan Achuna, Member of Parliament and the Leader of Independent Group 17, respectively write to bring to your kind attention a matter of serious concern pertaining to the restrictions placed on broadcasting my parliamentary speeches through official media and live telecasts of the Parliament. It is with deep regret and dismay that I have come to understand that this restriction was imposed based on the statement made by Honorable Mr. Bimal Ratnayake, the Leader of the House, during the second week, I guess it's on 17, during the second week of March 2025, in which he alleged that I had made a derogatory remarks in Parliament referring to a respected lady lawyer, Ms. Swastika Arulingam. In an undignified and inappropriate manner, he has mentioned that I have assaulted her in a sexual manner, but I have spoken. I'll read again. In an undignified and inappropriate manner, and additionally claimed that I had made remarks offensive to the Muslim community in Sri Lanka. I categorically deny this allegation. I am firmly committed to upholding the dignity of this House. I am firmly committed to upholding the distinct dignity of this House and the rights of all communities in Sri Lanka, including the Tamil and Muslim minority populations, whom I proudly represent. I was given a mandate by the people from Jaffna who are Tamils and Muslims. So please kindly consider that. The statement made by Honorable Bimal Ratnayake are not only factually incorrect, but have also resulted in serious consequences for my right as a member of parliament, especially the denial of my right to freely address the House and have my voice heard by the public through official parliamentary channels. You have made my voice unheard for about 8 days, which is the people of the minority.
Please read.
Yes. Your good office has, without conducting any formal inquiry, or providing me the opportunity to respond, imposed a ban on broadcasting my speeches. I view this as a violation of my parliamentary privileges and enshrined in the Constitution and the standing orders of Parliament, particularly in the light of the fact that on previous occasion where similar or more severe breaches occurred and nobody was expelled.
Read, please.
On the contrary, I have been continuously denied the opportunity to speak in the House for over 77 days, without any appropriate justification or due process.
Meanwhile, other members who have made far more serious contentious statements, reading again, meanwhile, other members who have made far more serious or contentious statements have been allowed to speak uninterrupted during multiple sittings with no comparable punitive actions being taken against them. Please kindly read that. This selective enforcement of rules is deeply concerning and undermines the principle of equity and justice within parliamentary proceedings. As such, I humbly request the following, please. That first one, that a formal inquiry be conducted into the allegation raised by Honorable Mr. Bimal Ratnayake to determine the truth and the accuracy of his claims. Second, that immediate steps to be taken to restore my right. Unfortunately, I was punished. Anyway, the immediate steps to be taken to restore my right to address this parliament and to ensure my speeches are transmitted and recorded through all official parliamentary media as per standard procedure. And the third one, that disciplinary or corrective measures be considered again, Honorable Mr. Ratnayake, if it is found that he intentionally misled parliament. Please read again. It is found that he intentionally misled parliament and tarnished my reputation, which is a wrong thing according to the Parliament Privilege Act. If you allow me, I will tell that.
Now, you read what you have written.
Yes, sir. Through all official, tarnished my reputation and parliamentary privileges. And the fourth one, that I be granted permission under Parliament Powers and Privileges Act. I just want to make sure that is changed. And this matter officially at the next sitting of Parliament, which was given on 8th of April, in order to ensure transparency and fairness. Honorable Speaker, as a Tamil-speaking member of Parliament, representing the historically underserved Northern Province, I view this situation not only as a personal injustice, but also as a broader issue of equitable representation and respect for minority voices in this august chamber. I trust that your good office will take the necessary steps to address this matter promptly, justly, and keeping with the high standards of dignity and impartially that the office of the Speaker must uphold. Furthermore, I am deeply concerned that this ban on me may be influenced by the prevailing political climate. Again, I am reading. Prevailing political climate and sensitive surrounding in the Northern Province. Now you have lost the polls. Where I serve as a representative of the people, you cut off my voice and you lost it. I sincerely hope this action is not a politically motivated. I still hope. I sincerely hope this action is not a politically motivated measure aimed at suppressing minority representation or dissenting voices in Parliament. I respectively urge your good office to ensure that an impartial and transparent inquiry through the Parliament Privilege Committee, please, is conducted to ascertain that no such political influence has played a role in this decision, thereby safeguarding the integrity of the parliamentary process. Thank you for your kind, and I'm really appreciating you, sir, to let me to speak in this parliament. Thank you, and after 77 days, and after again 30 days.
Yes.
Thank you, yours faithfully, Dr. Ramanathan Achuna, Honorable Member of Parliament, Independent Group Team Leader. Thank you.
I take appropriate action. Pradhan Medavattu Arambedi Yojana, Parliamentary Garu Sabha Nakatuma.
Honorable Speaker, business of the Parliament, that the proceedings on items number 1, 2, 3, 4, 5 and 6 appearing on the order paper be exempted at this day's sittings from the provisions of Standing Order 242 of the Parliament. This is based on, Honorable Speaker, the Business Committee took on 2nd of May 2025. Subsequently, it was agreed to enlist the private members' motions for debate, suspending the Standing Order 242 of the Parliament. So this is a decision of the Business Committee. Thank you.
Sabha Vekagadu.
Aye.
Garu Kayanta Karunathilaka Mantrituma.
Garu Kathanayakatumani, Parliament Mantri, Garu Chamara Sampath Dasanayaka Mahata Visin, Tamage Varaprasada Kadaviyati Bavata, Dedas Visipahe Marthu, Daha Atamanadina Parliament Vedi, Matukaranalada Karunu, Parliament is Tavaranioga Kasi Dahati, Vidividhana Prakarva, Achar Dharmasa, Varaprasa, the Pirivan the Karaka Sabavata, යොමු කළ යුතුයයි යෝජනා කරමි.
තබාව එකඟද? යෝජනා විස්තීර කරන්න. යෝජනාව ස්ථීර කිරීමට කියනවා. ගරු නීතිඥ දයසිරි දයසේකර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මා බොට්ටුවන ශ්‍රී පියරතන නායමි සුවසේ වන පදනම වරන් ඇතුළේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි. අපේ
යෝජනාව ස්ථීර කිරීමට
ගරු ස්ථීර කරනවා.